හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ නිස්සරණේ පවත්වන 183 වෙනි භාවනා වැඩසටහනේ අවසාන ධර්මදේශනා වාර්යේ සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්කවේ භික්ඛු ගන්තා හෝති ඉද භික්කවේ භික්ඛු යා දිසා අගත පුබ්බා ඉමිනා දීගේන අද්දුනා යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තං කිප්පඤ්ඤේව ගන්තා හෝති එවං කෝ භික්කවේ භික්ඛු ගන්තා හෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන 183 වෙනි භාවනා වැඩසටහනේ ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන නාග සූත්‍රය. එතකොට අපි මේ නාග සූත්‍රය මුල් කරගෙන දැනුට දේශනා වාර තුනක් පැවැත්තුවා. ඒකදී අපි සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ කොහොමද මේ රජ කෙනෙක් සතු මගුල් ඇතාත් යුද්ධයට ගෙනියන ඒ ප්‍රබල ඇතාත් ඒ වගේම මේ යෝගාවචරයේක එහෙම නැත්නම් මේ සංසාර බය දක්නා වූ කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතරත් කරන එක්තරාන්දමක සංසන්දනාත්මක විග්‍රහයක්. ඉතින්දී අපි මුලින්ම කතා කළා එතකොට ඒ ඇතා සෝතා කියන ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ හොඳින් කියන දේ අහනවා. මේ ගොව්වා කියන දේ නැත්නම් ඒ රජතුමා කියන දේ හොඳින් අහනවා ඒ අනුව කටයුතු කරනවා. ඒ වගේමයි එයා හන්තා කියන ගුණයෙන් නසන ගුණයෙන් යුක්තයි. එයා යුද්ධෙට ගියාම ආයි කිසි කෙනෙකුට සමාවක් නැහැ පර සතුරු හමුදාවේ ඇත්තු වෙන්න පුළුවන් අශ්වය වෙන්න පුළුවන් ඇත්තට නැග්ගපු අය වෙන්න පුළුවන් හත්තා රෝෂකයෝ වෙන්න පුළුවන් මේ පාබල හමුදා වෙන්න පුළුවන් යෝධය වෙන්න පුළුවන් රථ වෙන්න පුළුවන් මේ සියල්ල දෙන අසල දානු. ඊළඟට තවත් පැත්තකින් අපි ඊයේ කතා කළා කන්තා කියන ගුණය. එයා බොහොම ඉවසීමෙන් යුක්තව කටයුතු කරනවා. මොකද යුද්ධෙදී හිපාරවලට ලක් වෙනවා, පොරෝ පහරවලට ලක් වෙනවා, කඩු පහරවලට ලක් වෙනවා. ඉතින් මේ විදිහට ඊටාම දරුණු වදබන්ධන වලට ලක් වෙනවා. ඒ සියල්ල ඉවසනවා. ඒ වගේමයි කියලා එතකොට බුදුරජාන් වහන්සේ මතක් වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් නැත්තම් යෝගාවචරයෙක් සතු මෙබඳු ගුණයන් බුදුරහමඳුරෝ පෙන්නවා සංසන්දනාත්මකව. සෝතා හෝති කියන එකක්. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් සතුව යෝගාවචරයෙක් සතුව තියන්න ඕනේ. මොකද්ද එතෙන්දී අදහස් වෙන්නේ? මේ බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයට බොහොම කන් යොමාගෙන සවන් දෙනවා. බොහොම උවමනාවෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සවන් දෙනවා. වෙනත් හිත පැත්තක හිතව දන්නේ නැතුව බොහොම උමනාවෙන් කන් දීගෙන සවන් දීම. එතකොට මේ සෝතා කියන ගුණය හැටියට බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊට හන්තා කියන ගුණය වශයෙන් මේ නසන්නෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මතක් කරනවා. මේ හිතේ හටගන්නා විවිධාකාර කෙලෙස් ස්වභාවයන්, කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන්, මේ කිසිවක් මේ කෙලෙස් අකුසලයන් හිතේ තියාගන්නේ නැහැ. ඉවසන්නේ නැහැ ඒවා. ඒවා හිතේ තියාගෙන පළපදියම් වෙන්න දෙන්නේ නැහැ. ඒවා පෝෂණය කරන්නේ නැහැ. හැකි ඉක්මනින් ඒවා සුණු විසුණු කරලා දානවා. නැවත නූපදින තත්වයට පත් කරලා දානවා. මේ විදිහට අන්න කෙලෙස් නසන ගුණයෙන් මේ යෝගාවචරය නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ නසන්නෙක් වෙනවා. ඊට අපි ඊයේත් කතා කළා කන්තා කියන ගුණය. මේ යෝගාවචරය භික්ෂුන් වහන්සේ බොහොම ශාන්තිවාදී කෙනෙක්. මේ ඉවසීමෙන් යුක්ත වූ කෙනෙක්. ඇතැම් වෙලාවට මැසි මදුරු ආදී කරදරවලට ලක් වෙනවා. ඒවා ඉවසන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට මේ පරිසරයේ තියෙන විවිධාකාර හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සීතල වැඩි වෙනවා, උණුසුම වැඩි වෙනවා, ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊටත් අමතරව ඇතැම් වෙලාවට අපිට නපුරු විදිහට කතා කරනවා අනිත් අය. බොහොම සැරපරුෂ විදිහට කතා කරනවා. ඒ වගේම අපි නොකරපු වරදි වලට අපි අල්ලගෙන අපිට සැරපරුෂ විදිහට කතා කරනවා. අපි කරපු දේවල් වලත් නුගුණ හොයනවා. ඉතින් මේ වගේ තැන් වලදීත් ඔන්න අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට බඩගින්න ඉවසන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට පිපාසාව ඉවසන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට මේ කයට වැළඳෙන විවිධාකාර ලෙඩ රෝග, ඒ ලෙඩ රෝගත් ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වේදනාවන් ඉතාම කටුකයි, තීව්‍රයි, හරියට නිකම් මාරාන්තික වේදනා. ඒ බඳු වේදනා පවා ඉවසන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ඉවසීමේ ගුණය ගැන අපි එතකොට ඊයේ කතා කළා. තව එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන තවත් එක ප්‍රධාන ගුණයක් මේ රජතුමා සතු ඒ ප්‍රබල ඇතා ගැන ඒ කියන ගුණයට කියනවා ගන්තා කියලා. මොකද්ද මේ කුණේන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියලා බුද්ධ වචනේ මතක් කරගත්තොත් කතංච භික්කවේ රඤ්ඤෝ නාගෝ gantā hoti මහණෙනි මොකද්ද මේ රජතුමාගේ ඉන්න මේ මගුලැත්තු සතු මේ යන ගුණය යන්නෙක් වෙන්නේ කොහොමද ගමන් කරන්නෙක් වෙන්නේ කොහොමද ඉද භික්කවේ රඤ්ඤෝ නාගෝ යමේනං හත්ති ධම්ම සාරති දිසං පේසේති යදිවා ගත පුබ්බං යතිවා අගත පුබ්බං තං කිප්පඤ්ඤේව gantā hoti එවං කෝ රඤ්ඤෝ නාගෝ gantā hoti මහන්නේ එතකොට කොහොමද මේ රජතුමා සතුවේ මගුල් ඇතා මේ යන්නෙක් වෙන්නේ ගමන් කරන්නෙක් වෙන්නේ කොහොමද එයාට මේ අර ඇතුන් দমনය කරන තැනත්තා යම් දිශාවක් පෙන්නනවා මෙන්න මේ මාර්ගයට යන්න කියලා මෙන්න මේ පාරේ යන්න කියලා ඒ මාර්ගයේ සමහරවිට මේ ඇතා කවදාවත් ගිහිලා නැති මාර්ගයක් වෙන්නත් පුළුවන් සමහරවිට ගියපු මාර්ගයක් වෙන්නත් පුළුවන් හැබැයි මෙයා ඒ ගියාය නොගියාය කියලා ගැන සැලකිල්ලක් නැහැ යන්න කිව්වනම් යනවා බොහොම দমনය වෙච්ච බොහොම කීකරු ඇතෙක් එතකොට මේ ඇතා ඒ කියන දේ ඒ විදිහටම කරනවා මෙන්න මේ කාරණයෙන් උතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇතා බොහොම ඉක්මනින් වහාම කිප්පඤ්ඤේව gantā hoti කියපු ගමන්ම යනවා ආයි හිත හිතා ඉන්නේ නැහැ මේ ඇත් ගොව්වට මේ ඇතාගේ බලන් ඉන්න මනුස්සයාට බොහොම කීකරුයි රජතුමා කියන දේම කරනවා එතකොට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ සංසන්දනය කරනවා භික්ෂුන් වහන්සේ නමකට. එහෙම නැත්නම් මේ සංසාරේ බය දක්නා වූ යම් යෝගාවචරයෙකුට මේ තියෙන්න ඕන ගුණයක් වශයෙන් පෙන්නනවා කොහොමද එතකොට යෝගාවචරයේ යන්නෙක් වෙන්නේ? ගමන් කරන්නෙක් වෙන්නේ. නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමන් කරන්නෙක් වෙන්නේ. කියන කාරණාව එතකොට මතු කරගන්නත් සිද්ධ වෙනවා. කොහොමද මේ දෙක සංසන්දනය වෙන්නේ? ඒ කාරණාව තමයි අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ. බුදුහාඳුරෝ කියනවා කතංච භික්කවේ භික්ඛු gantā hoti. මහණෙනි කොහොමද මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යන්නෙක් වෙන්නේ? යන්නේ කොහොමද? ඉද භික්කවේ භික්ඛු යාදිසා අගත පුබ්බා. මහන්නේ මේ භික්ෂුන් වහන්සේ යම් ඒ නොගිය දිසාවක් ඉමිනා දීගෙන අද්දුනා මේ මෙතෙක් කාලයක් තිස්සේ මේ දීර්ඝ සංසාරේ මෙතෙක් කාලයක් නොගිය දිසාවක යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටින්නස්ස පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං තං කිප්පඤ්ඤේව gantā hoti. ඔන්න මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යෝගාවචරයේ යන මාර්ගේ. එයා යන්නේ කොහෙද? ඇත්ත වශයෙන්ම කියනවා නම් නිවනට. නිවන් මගේ තමයි එයා යන්නේ. අන්න ඒ මාර්ගයේ එයා යනවා. කොහොමද යන්නේ? කිප්පඤ්ඤේව gantā hoti. එයා ඉක්මනින්ම ඒ ගමනේ යනවා. ඒතකොට ඒ මාර්ගය ගැන විස්තර කරලා තියෙන්නේ සබ්බ සංඛාර සමතෝ. මේ සියලුම සංස්කාරයන් සමණය වෙන. සබ්බෝපදී පටිනිස්සග්ගෝ. මේ සියලුම උපදීන් අතහැර දමන. තණ්හක්ඛයෝ. තණ්හාව ශේ කරන. විරාගෝ. විරාගය රාගෙන් තොර නිරෝධෝ නිරෝධේ නම් වුණ නිවීමෙන් නම් වූ නිබ්බාණ නිවීම. එතකොට මේ තණ්හාව ශය කරන විරාගය නම් වූ මේ නිවන් ස්වභාවයේ මේ යෝගාවචරය ගමන් කරනවා. එතකොට මේ මාර්ගය බුධාඳුරගෙන මේ මීට කලින් ගිය මාර්ගයක් නෙමෙයි. ඉමිනා දීගෙන අද්දුනා මේ දීර්ඝ සංසාරයේ මේ කාලේ මේ මාර්ගේ ගිහිල්ලා නැහැ ගතකින්. මේ කලින් නොගිය මාර්ගයේ දැන් මේ යෝගාවචරය බොහොම ඉක්මනින් යන්න උත්සාහ කරනවා. බොහොම ඉක්මනට යොහුසුලුව යන්න උත්සාහ කරනවා. එතන මෙන්න මේ මාර්ගය තමයි එතකොට අපිට හෙලි කරගන්න තියෙන්නේ. එතකොට පින්වත්නි කොහොමද මේ මාර්ගය යන්නේ? අපි මුලින්ම සතර සතිපට්ඨාන පැත්තෙන් කතා කරනවා නම් ඔන්න අපි හිතමු යම්සි යෝගාවචරේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා. කායේ කායනුපස්සේ විහෙරති. එතකොට කයෙහි කයානුව බලන්න විවිධාකාර ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි තුමු කායගත සතිය පැත්තෙන් ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, නැත්තම් මේ ඉරියාපතයන් වෙන්න පුළුවන්, සම්පජඤ්ඤය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ කයෙහි කයානුව බලන විවිධාකාර ක්‍රම තියෙනවා. එතකොට මෙයා එකාතකින් කලින් මේ බඳු දේවල් ගැන සමහරට දැන හිටියා වෙන්නත් පුළුවන්, නොදැන හිටියා වෙන්නත් පුළුවන්. නමුත් මේ ප්‍රායෝගිකව මේ පාරේ ගිහිල්ලා නැහැ. ඉතින් දැන් උත්සාහත් වෙනවා මේ පාරේ ගමන් කරන්න. එතකොට මේ පාරේ ගමන් කරද්දී ඔන්න අපිටම ආනාපාන සතියක් වඩන කෙනෙක් නම් ඒ ඔස්සේම යන්න උනත් පුළුවන්. අපි ඊයේත් කතා කරා වගේ ආනාපාන සතියක් වඩන කෙනෙක් එයාට ඔන්න මුලින් කයෙහි කයානුව බලනින් බලන මට්ටමක් හම්බ වෙනවා. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඒකේ මුලින්ම සතිමත් වෙනවා. ආස්වාස ප්‍රස්වාස ස්වභාවයන්ට සතිමත් වෙනවා. ඊළඟට මේකේ දිග කොට ස්වභාවයට සතිමත් වෙනවා. ඊළඟට මේකේ මුළුල්ලම දැක ගන්න, ඒකේ මුළු චක්‍රයම දැක ගන්න උත්සාහත් වෙනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිත ක්‍රමානුකූලව තැම්පත් වෙනවා, සංසිඳෙනවා, එකඟ වෙනවා. ඔන්න ඒ සඳහා යා හික්මෙනවා. ඒ සඳහා සෑහෙන කැපකිරීමකින් උනන්දුවකින් බොහෝම ඉවසීමකින් කටයුතු කරනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිතේ සමාධිගත වීමක්, ඒකාග්‍ර වීමක්, සමාහිත වීමක් සිද්ධ වෙනවා. අපි හිතමු අපි දැන් හුඟක් මේ ඔස්සේ කතා කරලා තියෙන හින්දා ධර්ම සාකච්ඡාවලදී අපි හිතමු මේ යෝගාවචරයා යම් අවස්ථාවක මේ විදිහට හිතේ එකඟතාවයක් හදාගත්තට පස්සේ එයා හිතුවොත් දැන් මේ පාරෙන් දැන් මම මේ හිතේ එකඟතාවයක් ඇති වෙලා තිනවා, සමාධිමත් බවක් ඇති වෙලා තිනවා. දැන් මට මේකෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා නම්, එහෙම නැත්නම් Tamanට දැන් විශ්වාසීව මේ කටයුත්ත කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපි වාඩි වුණාට පස්සේ ටික වේලාවකින්ම හිත සමාධිමත් වෙනවා. හිත බොහොම හොඳින් තැම්පත් වෙනවා, හුස්ම රැල්ල සංසිඳෙනවා, සූක්ෂම වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බැරි තරමටම ඔන්න හිත සංසිඳිලා සූක්ෂම භාවයටපත් වෙලා. ඉතින් අපිට දල වශයෙන් කියන්න පුළුවන් ඔන්න හිත උපචාර සමාධි මට්ටමකටපත් වෙලා කියලා. මෙන්න මේ මට්ටම අවම මට්ටමකින් සලකන්න පුළුවන් විපස්සනාවට යොමු වීම සඳහා. අපි තුමු එයා විපස්සනාවට යොමු වීමක් වශයෙන් ඔන්න එයාගේ අවධානය යොමු කරනවා මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට. අපි සරල එකපාරක් මේ ගන්න යන්න තියෙන විවිධ මාර්ග අතරින් අපි මේ බහුලව භාවිතාවන එක මාර්ගයක් ගන්න මේ සාකච්ඡා කරන්නේ. එතකොට එයාට මේ කයට අවධානය යොමු කරාම කයේ දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණයන්. පඨවි ධාතුවේ නම් තද ගතියක්, රළු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, ගොරෝසු ගතියක්, ඔන්න වගේ ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ වගේමයි තේජෝ ධාතුවේ නම් උණුසුම් ගතියක්, සිසිල් ගතියක් පෙන්눔 කරනවා. වායෝ ධාතුවේ නම් සෙලවෙන ගතියක්, චංචල ස්වභාවයක්, ඊළඟට දරණ ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක් ඔන්න පෙන්눔 කරනවා. ආපෝ ධාතුවේ නම් ඔන්න ගලන ස්වභාවයක්, ඒක රාශී කරන ස්වභාවයක් පෙන්눔 කරනවා. මේ වගේ මේ ධාතුන් අපිට කතා කරන්නේ අමුතුම භාෂාවකින්. මට මතකයි ඔය අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ධාතුන්ගේ භාෂාව යෝගාවචරය දැනගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ධාතුන් මොන මොන විදිහකට කතා කරන්නේ කියන එක අපි දන්නව නම් තමයි මේ දැන් කතා කරන්නේ මොන ධාතුවද කියලා අපිට තේරෙන්නේ. ඉතින් එකwidehatකින් මේ ධාතුවේ නම දැන ගැනීමම නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ ධාතුවේ කතාවට අපිට සමන් දෙන්න සිද්ධ වෙනවා. අපි දුන් දැන් පටවි ධාතුව කතා කරන්නේ. එයා කතා කරන්නේ කොහොමද? එක්ක ගොරෝසු ගතියකින්, රළු ගතියකින්, බර ගතියකින්, එහෙම නැත්නම් සිනිඳු ගතියකින්, සැහැල්ලු ගතියකින්, මුරුදු ගතියකින්. ඒතොර මේ දෙපැත්තම මේ පටවි ධාතුවේ තියෙනවා. ඉතින් යම් අවස්ථාවක අපි කයට අවධානය යොමු කරාම මේ කයේ මේ ලක්ෂණ පෙන්눔 කරනවා නම් අන්න අපිට තේරෙන මේ වෙලාවේදී නම් පටවි ධාතුව තමයි කතා කරන්නේ. ඒතොර අපිට ඒකට සමන් දෙන්න සිද්ධ වෙනවා. කොහොමද අපි සමන් දෙන්නේ? අර අපි එකඟ කරගත්ත හිත, ආනාපාන සතිය හරහා එකඟ කරගත්ත හිත පුලුවන් තරම් බොහොම සංයමයකින් යුක්තව හිත එහෙම හේ කරගන්නේ නැතුව, හිත විසිරවගන්නේ නැතුව මේ හැදිච්ච එකඟතාවය ඔන්න අපි ඒ දැනට පෙන්눔 කරන ඒ පටවි ලක්ෂණය වෙත යොමු කරනවා. අපි කලිනුත් කතා කළා වගේ එක පාරටම අපිට හොඳට මේ පටවි ධාතු ලක්ෂණයත් එක්ක හිත එකඟ නොවෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට තාම මේක හුරු නැහැ. අපි මේට කලින් කරපු වැඩක් නෙමෙයි. කලින් ගිය පාරක් නෙමෙයි මේ. නමුත් දැන් අපි ඔන්න යන්න උත්සාහත් වෙනවා. එතකොට අපි හිතමු දැන් ඔන්න මේ රළු ගතියක් තියෙන්නේ. ඔන්න රළු ගතිය සමීප වෙලා බලන්න උත්සාහත් වෙනවා. සමහරවිට ඔන්න ඒක ඒ තරම් තේරෙන්නේ නැහැ. හරියට නිකන් මතු පිට වගේ තියෙන්නේ. හරියට හිත එතනට බැහැගත්තේ නැහැ. ඊළඟට ආයෙත් උත්සාහත් වෙනවා. අපි හිතමු දැන් වෙනත් සමහරට වෙන පැත්තකින් අහු වුණේ. ඊළඟට ඔන්න අපිට අහු වුණේ සිනිඳු ගතිය. ඔන්න ඒ සිනිඳු ගතියට හිත යොමු කරගෙන ඉන්නවා. සමහරට ඒකත් ඒ තරම් තේරෙන්නේ නැහැ. අන්න තවත් පැත්තකට යන මත වෙනවා අපි හිතමු බර ගතිය. ඔන්නේ බරත්ගත් ස්වභාවයට හිත යොමු කරගෙන ඉන්නවා. මෙහෙම කරන්න ඔන්න අපිට විවිධාකාරම් අන්දමින් මේ හිතේ එකඟතාවය වැඩෙන්න පටන් ගන්නවා. එක පැත්තකින් අපි මේ කටයුත්ත කරන්න අපේ හිත තුළ සෑහෙන ෂණිකව අපේ හිත එතනට යොමු කිරීමේ දක්ෂතාවයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. අපි හිතමු අපේ කයේ යම් දනහිස ප්‍රදේශේ නම් ඒ දැනට පටවි ධාතුව ඉස්මතු වෙලා තියෙන්නේ. ෂණිකව අපේ හිත ඒ දනහිසට යොමු කළ යුතුයි. ඒ කියන්නේ හරියටම ඉලක්ක කළා අපිට එතන යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ යොමු කිරීමේදී අනවශ්‍ය විදිහ වීරයක් භාවිතා කළොත් එතෙන්ද හිත විසිරෙනවා. මොකද වීරය වැඩි වෙලා. ඒ වගේමයි අපි අඩුවෙන් වීරයක් භාවිතා කළොත් උමනා පමණට මේකේ ලක්ෂණ ටික බලා ගන්න බෑ. එතකොට අපිට මෙතනද වීරය බොහොම සමබර කරන්න සිද්ධ වෙනවා. වැඩි වීරයක්ව දන්නත් බෑ, අඩු වීරයක්ව දන්නත් බෑ. ඒ වගේමයි මේ ධාතු ගුණය මතුවෙනකොටම අපි එතන සැදී පැහැදී ඉන්න වෙනවා, ඒක නිරීක්ෂණය කරන්න. අපි බැරි වෙලාවත් ධාතු ගුණය මතුවෙලා ටික වෙලාවකින් නම් ඒක නිරීක්ෂණය කරන්න යන්නේ. එතකොට ඒකේ සම්පූර්ණ ස්වභාවය දැක ගන්න අවස්ථාවක් නැහැ. ඒ වගේමයි අපි ඒක මතුවෙන්නත් කලින් එතෙන්ට ගියොත් අපි දන්නෙත් නැහැ මේකේ ඇත්ත වශයෙන් මෙතන මතුවේද කියලා. අපිට එක හතකින් දැනට නැති තැනකට ගිහිල්ලා බලන් ඉඳීමේ ප්‍රයෝජනෙකුත් නැහැ. මොකද අපිට මේක එකපාරටම කියන්න බෑ මේ කයේ කොතනද ඊළඟට ධාතු ගුණයක් මතුවෙන්නේ කියලා. ඒ තරමට මේකේ තියෙන අස්තිර ස්වභාවයක්, අවිනිශ්චිත ස්වභාවයක්. නිසා අපි තුල මේ යහුසුලුව අවශ්‍ය තැනට අවශ්‍ය වීරයෙන් සමබර වීරයකින් යොමු කිරීමේ හැකියාව, මේ එකඟ වෙච්ච හිත යොමු කිරීමේ හැකියාවක් වර්ධනය කරන්න සිද්ධ වෙනවා. මේවා තමයි ඇත්තටම පුහුණුව කියන්නේ. ඒතර මේ කාලයක් තිස්සේ ඔන්න පුහුණු වෙනකොට ඇතැම් වෙලාවට ඉතින් විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි තුමු ඒ තැනට අපි හිත යොමු කරනකොට සමානවට අපේ අර පුරුද්දට අපි දැනෙත් මෙතෙක් කරගෙන ආවේ ආනාපාන සතිය නම් ඔන්න පුරුද්දට හිත ඒ පරණ තැනටම යනවා. ඉතින් නැවතත් ගෙනල්ලා මේ අලුත් අරමුණට අලුත් කමටහනට ගෙනල්ලා තියන්න සිද්ධ වෙනවා. අපි තුමු මේක කාලයක් තිස්සේ කරනකොට ඔන්න යෝග්‍යාවචරයට ඔන්න මේ කුසලතාවයක් වර්ධනය වෙනවා. ටික ටික තමන්ට ඕන විදියට හිත හසුරුවන්න. එයා දැන් ඔන්න අපි තුමු ධනහිස ප්‍රදේශයේ තියෙන මේ ධාතු ගුණේ බලමින් ඉන්නවා, තදගතියක් බලමින් ඉන්නවා. එහෙම ඉන්නකොට අපි හිතමු එයාගේ හිත හොඳට එකඟ වෙනවා. ඔන්න අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි, හිත හොඳට මේ අරමුණ තුල කිනා බහින ස්වභාවයක් තියෙනවා. සතිය වර්ධනය වුණා නම් සතියේ තියෙනවා අපිලාපන රක්ෂණය කියලා පෙන්වන්න කරන පොත්පත්වල. එයා මේ පොලාපයින්නේ නැහැ, එතනම කිනා බහිනවා වගේ ස්වභාවයක්. හොඳට ඒ අරමුණ තුල විස්තර බලමින් ඒ අරමුණ තුලම নিমগ্ন වෙන ස්වභාවයක් තියෙනවා. ඒක මේ සතිය වර්ධනය වීමේ ලක්ෂණයක්. ඊළඟට අපිටම මෙතන දැන් සාර්ථක වෙලා හොඳට මේ අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න පුළුවන් සත්‍යයක් ඇති වුණා නම් අන්න මේ යෝගාවචරයා දැන් හිත වෙන තැනකට යොදන්නේ නැතුව මෙන්න මේ අරමුණ හොඳින් නිරීක්ෂණය කරනවා. කලින්ත් අපි සාකච්ඡාවේදී මතක් කරගත්තා වගේ සමහර ලාවට අරමුණේ අපිට හම්බෙන්නේ ලොකු ශේත්‍රයක්, ලොකු වර්ගඵලයක්. නමුත් ටික ටික අපි මේ තුල හිත එකඟ කරගෙන හොඳින් නිරීක්ෂණය කරන්න මේ අරමුණේ බොහොම නිකන් කේන්ද්‍ර ස්ථානයක්, බොහොම ප්‍රබලව දැනෙන ස්ථානයකට හිත යොමු කරගන්න පුළුවන්. එතකොට තව තව හිත සමාධිමත් වෙනවා. අපේ හිත එතකොට සෑහෙන්න මේ ඉතාසියුම් අරමුණක තව හොඳින් එකඟ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට හොඳින් බලමින් ඔන්න කටයුතු කරද්දී මේ ඒ තියෙන පටවි ගුණය වෙනුවට ඔන්න ටික ටික කාලයක් තිස්සේ මේ කටයුත්ත කරනකොට මේ පටවි කියන ඒ තද ගති, රළු ගති, මේ ඒ ප්‍රදායන් කියන මේ පෞද්ගලික ලක්ෂණ වෙනුවට මෙන්න මේ කාටත් පොදු යම් පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. පටවි වෙන්න පුළුවන්, ආපෝ වෙන්න පුළුවන්, තේජෝ වෙන්න පුළුවන්, වායෝ වෙන්න පුළුවන්. මේවට කාටත් පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේ හැමදේම වෙනස් වෙනවා. අනිත්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. අපි ඇති වෙලා නැති වෙලා යන දෙයකින් සැපයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේ මේකෙන් ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් එතන හම්බ වෙන්නේ අපිට දුකක්. මොකද අපි ඇලෙන්නේ ඒක මේ අපි කැමති මට්ටමකින් තියෙයි කියලා බලාපොරොත්තුකින්. නමුත් අපි කැමති මට්ටමින් තියාගැනීමේ හැකියාවක් ඒ ධාතුවට නැහැ. එහෙනම් එයා ඇත්ත වශයෙන්ම මේ හේතුඵල ධමයක් අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. එයා ඒ හේතුන් වෙනස් වෙලා යනකොට එයාටත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඊටාම මේ අස්තිර වූ හේතුන් මත රඳාපවතින ස්වභාවයක් මේ ධාතුන්ගේ තියෙන්නේ. එතකොට ඒ හේතුන් වෙනස් වෙනකොට ඔන්න මේ ධාතු ලක්ෂණයත්, ඒ ධාතු ගුණයත් වෙනස් වෙනවා. එතකොට අපි බැරි වෙලාවත් මේ යම් ධාතු ස්වභාවයට ඇලිලා හිටියානම් ඔන්න ඉතින් අපිට දුකක් ඇති වෙනවා. මොකද මේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉතින් ලැබෙන්නේ නැහැ. ඊළඟට තවත් පැත්තකින් ගත්තොත් මේ ධාතුන්ගේ හැසිරීම තනිකරම ඒ හේතුඵල ධමයක් මත ක්‍රියාත්මක වෙනවා මිසක් අපේ කැමැත්තට අනුව ඒව හැසිරෙන්නේ නැහැ. අපි ඇතැම් වෙලාවට අපි කැමති ගුණයක් ඇතුලින් බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට අත්දකින්න සිද්ධ වෙන්නේ ඊට හාත්පසින් වෙනස් ගුණයක්. සමහර ලාවට ඒකෙන් යම් ආස්වාදයක් ලැබිලා අපි ඒක ටිකක් කාලයක් පවතී කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒවා ඉක්මනින්ම නැති වෙලා යනවා. ඇතැම් වෙලාවට මේවා ඉක්මනට අවසන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ හරහා යම් දුක් වේදනාවක් පහළ වෙලා, නමුත් ඒවා අපි හිතනවට වඩා වැඩි වෙලාවක් පවතිනවා. සමහර ලාවට අපි මෙන්න මෙතන මේ ගුණය පහළ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ වෙනත් අපි නොහිතපු තැන්වල මේ ධාතු ගුණයක් මතුවෙනවා. එතකොට මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන කෙනෙක් තුළ අන්න ප්‍රඥාවක් වර්ධනය වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය වීම ඉතින් විවිධ මට්ටමින් නැත්නම් ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඉතින් පසු කාලිනව මේවා විපස්සනා ඥාන වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. කෙසේ නමුත් බොහොම ආධුනික මනසක්, බොහොම නැවුම් මනසක්, නිහඬ මනසක්, ඒ වගේම යම් කුතුහලයකින් යුක්ත මනසක් තියෙනවා නම් එතකොට මේ කටයුත්ත කරගන්න පහසුයි. නමුත් හුඟක් බර වෙච්ච, හිර වෙච්ච, සංඥා බහුල වෙච්ච ටිකක් ආතතිගත වෙච්ච මනසකින් මේ බඳු දෙයක් කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි කාලයක් කරන්න සිද්ධ වෙන්නේ අපේ මේ ගතිගුණ ටික හදාගන්න. ඇත්තරම මේ ගතිගුණ ටික හදිලා තියෙනවා නම් කටයුත්ත සාර්ථකයි. සාර්ථක වෙන බොහෝ ඉඩ තියෙනවා. නමුත් මේ උමනා කරන මේ ඉන්ද්‍රිය සමතාවයක් ගන්න නම් සෑහෙන කාලයක් යනවා. මොකද මේක තනි ක්‍රම ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. මොකද අපිට මේකේ හුරුවක් නැහැ. මේ විදිහට කටයුතු කළා හුරුවක් නැහැ. අපි අරමුණක් දිහා බලනකොට ඒක ඇතැම් වෙලාවට බලන්නේ බොහොම දැඩිව ග්‍රහණය කළා. ලොකු ආතති ගත වෙලා තමයි හිතේ වෙලාදී තියෙන්නේ. ඒකට අපිට මේකෙදි කොහොමද මේ දැඩි ග්‍රහණයකින් තොරව අවශ්‍ය පමණට විතරක් වීරිය යොදලා අරමුණට හොඳට මොහොනට මොහොනලා ඉඳලා මේ අරමුණ නිරීක්ෂණය කරන්නේ කියන මේ දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා ප්‍රායෝගිකවම. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් මේව කරමින් ඉන්නකොට ඔන්න බුදුහාඳුරෝ කියනවා කායේ කායනුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. යම් කාලයක් තිස්සේ ඔන්න කෙනෙක් මේ විදිහට ධාතු මනසිකාරයේ යෙදෙනවා. මේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ධාතු ගුණයත් මේ ධාතු ගුණයන් නිරීක්ෂණය කරන මේ නාම ධර්ම ස්වභාවයනුත් අතර එක්තරා අන්දමක විමුක්ත ස්වභාවයක් නැත්නම් එක්තරා අන්දමක වියුක්ත ස්වභාවයක් මේ ධාතුවෙන් ගැලී ඉන්නේ නැතුව ඒකෙන් අයින් වෙන ස්වභාවයක් එන්න පටන් ගන්නවා. මේක කාලාන්තරයක් තිස්සේ භවනාවී යෙදීම හරහා ඇති වෙන ප්‍රතිඵලයක්. අපි මුලදී කරන්නේ හොඳට මේ ධාතු ලක්ෂණයට හොඳට ලං වෙලා බලන බැලීමක්. එතෙන්දී හොඳට ඔන්න ධාතුවේ වෙනස් වීම පේරෙනවා, ඇතිවීම නැතිවීම ස්වභාවයන් තේරෙනවා. ඔන්න මේවා තේරෙන්න පටන් ගන්නවා. මොකද අපි ලං වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි මේ බොහොම ලං වෙලා සැදී පැහැදී කරන මේ නිරීක්ෂණයේම ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාන් වහන්සේ කියනවා මේ ධාතු ලක්ෂණ ටික මැකිලා යනවා. ඒවා තිබිච්චේ විචිත්‍ර ස්වභාවය මැකිලා යනවා. ඒවා තිබිච්ච පෞද්ගලික ලක්ෂණ මැකිලා යනවා. පෞද්ගලික ලක්ෂණ මැකිලා ගිහිල්ලා අන්න ටික පොදු ලක්ෂණ මතු වෙන්න ගන්නවා. එතකොට දැන් ඔක්කොම ඇවිල්ලා එකම පොදියේ වගේ තියෙන්නේ. මොන ධාතුව වුණත් තියෙන්නේ එකම පැත්තට. කොයි ධාතුවට අපි හිත යොමු කළත් ඒ ධාතුවේ අපිට දැන් තේරෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. වෙනස් වෙන ස්වභාවයක්. අපිට ඕන දිහට නොහැසිරෙන ස්වභාවයක්. මේක දැන් ධාතුව ගැන විශේෂත්වයක් කියලා නැහැ. අපිට දැන් ඊබඳු හිතකට මෙන්න මේක මේ ධාතුවේ කියලා හඳුනගන්නීමේ පවා උවමනාවක් නැහැ. එයාට මුළු ලෝකෙම අමතකයි. එයාට තියෙන්නේ දැන් මේ ධාතුන්ගෙන් සැදිච්ච මේ ශරීරයේ ඔන්න හැම තැනම හිත යොමු කරන තැනම එකඟ හිත යොමු කරන තැනම ඔන්න තියෙන පොදු ලක්ෂණ රාශියක්. බුධාඳුර කියනවා ඔය ධම්මපදයේ එහෙම යම් කෙනෙක් මේ විදිහට මේ උද්‍යබ්භානුපස්සනාවක යෙදෙනවා නම් තියෙන නැතිවීම සබහායක් දැකදක ඉන්නවා නම් බුධාඳුර කියනවා මෙයාට අමානුෂී රති හෝති පස්සතෝ උද්‍යබ්භං කියලා. කියන්නේ මෙයාට ඇති වෙන දැන් අමුතුම අන්දමක මේ කැමැත්තක් නැත්තම් මේ සතුටක් මේ ඉස්සෙල්ලා මගේම කියාගත්ත මේ කය දැන් මේ ධාතු ලක්ෂණ රාශියක් බවට ධාතුන් රාශියක් බවට පත් වෙලා තිනවා. ඒකත් මේ අස්පනා පිට ඇති වෙලා නැතිලා යනවා. ඇති වෙලා නැතිලා යනවා. මේ තුල බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න එයා තුල බොහොම ගැඹුරු දහමක් වර්ධනය වෙනවා. අපි තුමු මේක නිරීක්ෂණය කරන්න කෙනෙකුට තේරෙනවා මේ ධාතුන්ට මුල් වෙන යම් යම් හේතුන් තියෙනවා. මේ පටවි ධාතුවට මුල් වෙන හේතුන් තියෙනවා. ආපෝ ධාතුවට මුල් වෙන හේතුන් තියෙනවා. තේජෝ වායෝ වලට මුල් වෙන හේතුන් තියෙනවා. ඒ හේතුන් හරහා තමයි මේ බඳු ලක්ෂණ පහළ වෙන්නේ. කියලා සමහරවිට කෙනෙකුට මේවැ හේතු වැටහෙන්නත් ඉඩ තියෙනවා. තවත් සමහරවිට මේකේ වේදනා පැත්තට හිත යදුවොත් මේ හරහා ඇතැම් වෙලාවට මේ ධාතුන් ක්‍රියාකාරීත්වය හරහා ඇතැම් වෙලාවට සුව වේදනාවක් හට ගන්නවා. ඇතැම් වෙලාවට දුක් වේදනාවක් හට ගන්නවා. ඇතැම් වෙලාවට නොදුක් නොසුව වේදනාවක් හට ගන්නවා. එතකොට මේ වේදනාව පැත්තෙන් කෙනෙක් නිරීක්ෂණය කරද්දි ඔන්න කෙනෙකුට තේරෙනවා මේ වේදනාවන්ට උනත් හේතුන් තියෙනවා. වේදනාව පැත්තෙන් විස්තර කරනවා නම් බුදුහාමුදුරු කියනවා හරියට නිකන් වියලිදර කෑලි දෙකක් එකට අතුල්ලනකොට ඒ දෙක අතර එක්තරා අන්දමක රසණයක් හටගන්නවා. හැබැයි අපි ඇතිල්ලීම නතර කළා මේ දීකෝටු දෙක පැත්තකට කළා තිබ්බොත් අර හටගත්ත රසනේ නිවිලා යනවා. ඒ වගේ තමයි කියනවා මේ යම් ස්පර්ශයක් නිසා වේදනාවක් හටගන්නවා. ඊට අනුරූප, ඒ කියන්නේ යම් 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 ස්පර්ශ හරහා ඊට අනුරූප වේදනාවන් හටගන්නවා. ඒ ස්පර්ශයේ ඡය වීම හරහා ස්පර්ශය ටික ටික අඩු වෙලා ගියාම නැත්නම් බොඳ වෙලා ගියාම ස්පර්ශයේ හේතුව අඩු වුණාම නැතුණාම අන්න ඊට අනුරූප වේදනාවක් නැති වෙලා යනවා. ඔන්න කෙනෙක් වේදනානුපස්සනාවෙන් උනත් මේ එකම දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ එයාට එතනදී උනත් හේතුන් හොයාගන්න හැකියාවක් ඉඳ තියෙනවා. මේ විදිහට අපි හිතමු මේ මතුපිට එයාට ආපු ලක්ෂණේ උනත් දකින්න එහෙම නැත්නම් ඒකේ හේතුවක් දකින්න. ඒකේ මුලටත් යනවා. යෝනිසෝ මනසිකාලිය යොදලා ඒකේ මුලටත් යනවා. එතකොට මේ විදිහට කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේ හේතු දුනුත් දකින්නවා, ඒකේ ඵලයක් දකින්නවා, ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්නවා. මේ විදිහට සෑහෙන කාලයක් නිරත වෙනකොට අන්න තව තව හිත එක පැත්තකින් මේ ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න පටන් ගන්නවා. මෙතන සත්පුද්ගල ස්වභාවයක් නැති බව තේරුම් ගන්න පටන් ගන්නවා. මොකද මේ වර්තමානයේම සිද්ධ වෙන ක්‍රියාවලියක්. දැන් මේ අතීතය හා සම්බන්ධයක් නැහැ, අනාගතය හා සම්බන්ධයක් නැහැ. මේ වර්තමානයේම අස්පනා පිට සිද්ධ වෙන දේ දැන් එතන විපස්සනා කරනවා. එහෙන් බලබලා ඉඳලා තමයි අර බුධාඳුරෝ කියන අර කායේ කායනුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. දැන් අර මේ ස්වභාවයන් ගැන හිතේ විරංජනයක් නිකන් පාට හේදිලාව ගියා වගේ ස්වභාවයක් මතුවෙන්න ගන්නවා. ඊළඟට තවත් පැත්තකින් වේදනාවන්ටත් බුධාඳුරෝ කියනවා වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. කියන්නේ කොයි අනුපස්සනාවටත් මේ ධර්මතාවය පොදුයි. වේදනානුපස්සනාවේ බුදුහාඳුර කියන මේ විදිහටම මේ වේදනාවන් නැවත 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 බැලීම හරහා අපි ඒව මමත්වයෙන් ග්‍රහණය කරන ස්වභාවය, මගේ කරගන්න ස්වභාවය, සැප වේදනාවන්ට ඇලෙන ස්වභාවය, දුක් වේදනාවන් එක ගැටෙන ස්වභාවය, උපේක්ෂා වේදනාවන්හි මුලාවට පත් වෙන ස්වභාවය අඩු වෙලා මේව ඇත්ත ඇතිසැටියෙන් දකින්න උත්සාහත් වෙනවා. ඒතර මේ වේදනාවන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඇති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? අපි මේ තනි ඒකකයක් කියලා ගත්ත වේදනාව රාශියක්, ඊටාම සියුම් සියුම් වේදනා රාශියක් බවට පත් වෙලා අස්පනා පිට තියෙන්නේ කොහොමද? මෙන්න වේදනාවෙන් පවා කෙනෙක් බොහොම ඉගෙන ගන්නවා, ලොකු සාරයක් උරා ගන්නවා. වේදනානුපස්සනාවේ පවා වෙදෙනකොට අන්න බුදුහාඳුරෝ කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති. අන්න එතනිනුත් හිතේ එක්තරා අන්දමක ඈත් වීමක් සිද්ධ වෙනවා. මුලින් හොඳට අරමුණට බැහැගෙන අරමුණේ තියෙන සියුම් සියුම් ලක්ෂණ නිරීක්ෂණය කරපු හිත හැබැයි කාලයක් ඒකේ යෙදීම හරහා ටික ටික දැන් මේ ලක්ෂණ මැකිලා යනවා. මැකිලා ගිහිල්ලා හරියට නිකන් වේදනාව ඈතින් තියෙනවා වගේ, කයේම ටිකක් ඈතට ගිහිල්ලා වගේ අපේ මේ නිරීක්ෂණය කරන ස්වභාවයත් වේදනාවත් අතර එක්තරා අන්දමක පරතරයක් ගොඩනගෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි කෙනෙක් චිත්තානුපස්සනාවේ දෙනකොටත් මේ දේම බුදුහාඳුරුව පෙන්ලා දෙනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. ඒ කියන්නේ කෙනෙක් අපිටම හිත දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඇතම් වෙලාවට උන රාගසිත පහළ වෙලා නැතිලා යනවා. දේශසිත පහළලා නැතිලා යනවා. මෛත්‍රී සාගත සිත පහළලා නැතිලා යනවා. ඊළඟට තවත් පැත්තකින් මෝහසිතක් පහළලා නැතිලා යනවා. ඉතින් මේ වගේ විවිධාකාර සිත් මේ හිතේ පහළ වෙනවා. කලින් තිබිච්ච හිත නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තිබිච්ච හිත නෙමෙයි තවත් සුළු මොහොතකින් තියෙන්නේ. ඉතින් මෙයාට තේරෙනවා මේ හිතුවිලි එනවා යනවා. හිතෙත් මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා කියලා තේරෙනවා. ඉස්සර අපි මගේ කියලා හිතාගත්ත අනිවාර්යයෙන්ම හිතට එන දේ මම ක්‍රියාත්මක කළ යුතුයි කියලා හිතාගත්ත තැනැත්තා දැන් බොහොම මැදහත්ව හිත දිහා බලාගෙන ඉන්නවා. හිත දිහා හිතින් බලනවා. එයාට තේරෙනවා මේ හිතට එන දේවලුත් මම මගේ කරගත්තේ නැත්තම් ඒවා එහෙම්මම යනවා. මම තමයි මෙතෙක් කාලයක් මේවා පෝෂණය කරලා තියෙන්නේ. මම මේවා පෝෂණය කරන්නේ නැත්තම් එයා ඒ හිතට එන දේවල් ආතක් බලාගෙන යනවා. දැන් මෙයා තුල ඔන්න තව තව සංසිඳීමක් ඇති වෙනවා. එක්තරා අන්දමක මේ හිත පිළිබඳවම යම් උපේක්ෂාවක් වැඩෙන්න පටන් ගන්නවා. අන්න අර හිත ගැන අපි මෙතෙක් කාලයක් හිතට නැ හැමදේම දෙයටම අහුවෙච්ච තැනැත්තා දැන් ඒව දිහාත් එක්තරා අන්දමක උපේක්ෂාවකින් එක්තරා අන්දමක විරාගයකින් බලන්න පුරුදු වෙනවා. ඒක හැදෙනවා. ඒකයි චිත්තේ චිත්තානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති කියන්නේ බුදුහාඳුරෝ. ඒකයි අර කලින් තරම් දැන් මේ හිතට ආපු දේවල් විචිත්‍ර නැහැ. ඉස්සර නම් හිතට බොහොම කැමති රූපයක් පැන නැගුණාම චිත්‍ර රූපයක් ආවහම අපි ඒක මගේ කියලා අල්ල ගන්නවා. ඒක ගැනම ඔන්න නැවත නැවත හිතනවා. ඒක ගැනම දිගට හිත හිතා කතන්දර ගොත ගොතා සිහින ලෝකෙකට යනවා. නමුත් දැන් විපස්සනාවක් යෙදෙන්න චිත්තානුපස්සනාවක් යෙදෙන්න යෙදෙන්න දැන් මේ හිතට එන දේවල් ඒ වගේ දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඒව ඔස්සේ සතුටු වෙන්නේ යන්නේ නැහැ. කොයි තරම් කැමති දෙයක් අරමුණක් හිතට ආවත් මෙයාට දැන් තේරලා තියෙනවා මේවා මේ ඇවිල්ලා යන දේවල්. ඒවා ඉන්න ආපු දේවල් නෙමෙයි. මම තමයි මේවට මේ අනවශ්‍ය විදිහට අනුග්‍රහ කරන්න දීලා තේපැන් සංඝහ පවත්තන්න ගිහිල්ලා මේවා මේ වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ. දැන් මං මගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ආපු අතක් බලාගෙන යන්න දීලා. මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් තියෙන්නේ. හරියට අපි නාට්‍යයක් බලන්න ගියාම අපි තුමු අපි විතරයි නම් ඉන්නේ මේ නාට්‍ය සම්දර්ශනේ බලන්න. එතෙන්ට එන නළු නිළියෝ විවිධාකාර රඟ දැක්වීම් කරද්දී අපි ඒකට ඔල්වලසන් දෙනවා නම් අපි ඒකට පුළුවන් තරම් උද්දාමයටපත් වෙනවා නම් අන්න ඒ අයටත් ලොකු සතුටක් තියෙනවා. ඒ අය ඉතින් තව තව දේවල් පෙන්නනවා. නමුත් මේ බලන්න හිටිය අපිත් බොහොම උදාසීන වෙලා නම් අපිට නිකන් නිින්ද ගිහිල්ලා නම් අර මිනිස්සුන්ට ඉතින් පෙන්වන්න දෙයක් නැහැ. මොකද ඒකෙන් අභිරමණයක් කරන්න කෙනෙක් නැහැ. ඒකෙන් ආස්වාදයක් ලබන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ බඳු තත්වයකදී ඒ අයත් වෙහෙසටපත් වෙලා ඒගොල්ලොම යනවා යන්න. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි අපිත් මේ හිතේ තියෙන්නේ. අපි මේවා පෝෂණය කරන්නේ නැත්නම් අපි ඒවට අනුග්‍රහ කරන්නේ නැත්නම් ඒවා පොඩි වෙලාවක් රඟ දක්වලා ඒගොල්ලොම යනවා යන්න. ඉතින් මේ කාරණාව දැන් ටික ටික මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඉතින් එයාගේ හිතේ ඇතැම් වෙලාවට රාගය පහළ වෙනවා. ඔන්න එයා තේරුම් ගන්න දැන් මේ වෙලාවේදී ඔන්න රාගයක් පහළ වෙනවා. කලින් රාගයක් තිබුණේ නැහැ. ඒ දෙහත් ඔන්න මධ්‍යස්තව දැන් බලනවා. දැන් ඉස්සෙල්ලා වගේ රාගෙට අහු වෙන ගතියක් නැහැ. මෙහෙම බලන්න බලන්න මොකද සතිමත්ත මේ දිහා දැන් සතියේ බලයේ යටතේ දැන් මේ දිහා බලන්න බලන්න ඔන්න ඒවැ තිබිච්ච අර බරපතල ස්වභාවය. ෂේ වෙලා, දුරු වෙලා, දිය වෙලා ඔන්න හිතට අපේ අවධානය එතෙන්ට යොමු කරනවත් එක්කම ඔන්න දැන් හිතේ පහළ වෙච්ච රාග ස්වභාවය දුර වෙලා යනවා. අපි තුන් වෙන සිතුවිල්ලක් පහළ වුණා නම් ඔන්න සිතුවිල්ල දිය වෙලා යනවා. ද්වේෂ හිතක් පහළ වෙද්දී අපි ඒකේ ද්වේෂයක් බව දැනගත්තා නම් ඒකෙන් බැහැර වෙලා මේක නිරීක්ෂණය කරනවා නම් අපේ සතිය ඒ වෙත යොමු කරනවා නම් ඔන්න දැන් ඒක ඒ සිත දුර වෙලා යනවා. මෙන්න දැන් තවත් පැත්තක් මේ යෝගාවචරයට විවෘත වෙනවා. දැන් ධම්මානුපස්සනාවකත් නිරත වෙන්න පුළුවන්. ධම්මේසු ධම්මානුපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති කියලා බුදුහාඳුරෙ එතෙන්දිත් අර දෙයම කියනවා. ඒ කියන්නේ යම්සි කෙනෙක් මේ හිතේ හටගන්නා නීවරණ සබහායන් වෙන්න පුළුවන්. එමත් නැත්නම් ස්කන්ධ පැත්තෙන් බලද්දී ඒවැය තියෙන ඇති වෙන තියෙන සබහායන් දිහා වෙන්න පුළුවන්. ආයතනයන් පැත්තෙන් බලලා ඒ දේවල් වෙන්න පුළුවන්. මේ ක්‍රම විවිධාකාර වශයෙන් පෙන්ලා දීලා තිනෝ ධහමේ මේ කොයි දේ කළත් බුදුහාඳුරෙ කියනවා මේ ධර්මයන්හි ධර්මයන් අනුව බලනවා නම් ඒවට අහු වෙන්නේ නැත්නම් එතෙන්දිත් මේ හිතේ එක්තරා අන්දමක විරාගයක් විරංජන වීමක් සිද්ධ වෙනවා. එතකොට මම මේ විස්තර කරේ අපි අර ආනාපාන සතියෙන් පටන් ගත්තට මේක මේ ලොකු ගමනක් යන්නේ. අපි මේ පටන් ගැනීම තමයි අර වගේ එක්කෝ ආනාපාන සතියකින් පටන් ගන්නවා, පිම්බිම හැකිලිමකින් පටන් ගන්නවා. ඉතින් මේ වගේ එහෙම නැත්නම් සක්මන් භාවනාවේ ගත්තොත් වම දකුණ කියලා පටන් ගන්නවා. අපි මේ ලොකු ගමනක මූලාරම්භය තමයි මේ විදිහට පටන් ගන්නෙ. කාලයක් තිස්සේ එතකොට මේ ගමන යන්න සිද්ධ වෙනවා. ඒකයි ඊයේත් මම මතක් කරේ මේ යන ගමන හරියට නිකන් ගමහරා දුවනවා වගේ වැඩක්. මේක මේ මීටර් 100 දුවන වැඩක් නෙමෙයි. ඒ නිසා අපි සෑහෙන කාලයක් තිස්සේ මේ තුල යෙදෙන්න උත්සාහ දිය යුතුයි. අපිට මේක දවසින් දෙකකින් එක වැඩසටහනකින් කළ හැකි දෙයක් නෙමෙයි. මේ දේවල් දිනු කරගත්තාම ඒවා ඉක්මනටම අපේ හිතින් ගැලවෙන්නත් හදනවා. මොකද මේවා මේ කෙලෙස් සහගත දේවල් උත් නෙමෙයි. අපි මේ දිනු කරගන්නා සතිය, දිනු කරගන්නා සමාධිය, දිනු කරගන්නා ප්‍රඥාව අර කෙලෙස් ස්වභාවයන් වගේ හිතේ කාවදින ගතියක් නැහැ. අපි උත්සාහයෙන් මේ දේවල් හිතේ වර්ධනය කරගත්තේ නැත්නම්, ඒවා රැකගත්තේ නැත්නම්, නැවත නැවත අභ්‍යාසයේ යෙදුනේ නැත්නම් අපි දන්නේම නැතුව අපේ අර උත්සාහයේ ප්‍රතිඵලය අපිටත් නොකිය හේදිලා යනවා, දිය වෙලා යනවා. නැවතත් එතන උත්සාහත් වෙන්න වෙනවා. එතන මේ ගමන එක පැත්තකින් හරි දුෂ්කරයි. ඒකයි අර මේ යෝගාවචරයට එතකොට මේ යන්න තියෙන මාර්ගයේ යම් යම් දුර්ග ස්වභාවයනුත් තියෙනවා. ඇතැම් වෙලාවට තමන් නොදැනුවත්කම නිසා ඔන්න නොකළ යුතු දේවලුත් කරනවා. තමන් දන්නේ නැත්තම් කමඨහන සුද්ධ වෙලා නැත්තම් තමහල්ලාවට අපේම අත්තරදි නිසා ඔන්න අපි ආපස්සට මුලට එනවා. ඊතරස්සේ ඉතින් අපිට උත්සාහත් වෙන්න වෙනවා. ඔන්න කල්යාණ මිත්‍රයෙක්ට විස්තර කළා මේ දේවල් සාකච්ඡා කළා. ඔන්න ආයෙත් උත්සාහත් වෙනවා. ඇතැම් වෙලාවට වීරය වැඩි වෙනවා. අනවශ්‍ය විදිහට වීරය කරන්න යනවා. වීර කරන්න ගිහිල්ලා ඔන්න සමහරවිට රෑ නිදි මරාගෙන භවනා කරන්න යනවා. එක දිගට පැය ගණන් පරයන්කේ ඉන්න යනවා. ඔන්න ඒ හරහත් ප්‍රශ්න මතුවෙනවා. ඊට පස්සේ ඔන්න දවස් ගාණක් ඉතින් භවනා කරගන්න බැරි වෙනවා. මොකද වීරය වැඩියෙන් කරන්න ගිහිල්ලා ඔන්න දවස් ගාණක් අපත යනවා. ඉතින් ඒ වෙනුත් පාඩම් ඉගෙන ගන්නවා. සමහරවිට වීර නැති වෙලා භවනාව කරන එක අත්හැරලා දානවා. ඊපස්සේ ආයෙත් ඉතින් කෙලස් බරිත වෙලා ඔන්න ආයි ඇදගෙන වැටුණාට පස්සේ තේරෙනවා නැවතත් ඔන්න භවනා කරන්න ඕනේ කියලා. සමහරවිට කවුරු හරි ඇවිල්ලා වෙන වෙන දේවල් කියනවා. කිව්වාම ඔන්න හිත වික්ෂිප්ත කරගෙන භවනා නොකර නිකන් ඉන්නවා. මොකද බණක් අහලා විතරක් ඔක්කොම කරගන්න පුළුවන් කියලා වැරදි දෘෂ්ටි වලට ගත වෙලා. ඊට පස්සේ ආයෙත් ඉදින් තේරලා ඔන්න ආයෙත් වැඩේ පටන් ගන්නවා. මොකද ඇතැම් වෙලාවට එක එක අය අපිට උපදෙස් දෙන්නත් ඉදිරිපත් වෙනවා. පාරේ නොගිය අයත් ගිය විදිහට හැසිරෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් යා යුතු පාර මේ ගමන. මොකද අපි නොදන්නා පාරක යනකොට අපි එක එක අයගෙන් අහන්න ගියාමත් ඒ අයත් මේ පාරේ ගිහිල්ලා නැත්තම් ඒ අය තමන්ගේ තියෙන කැලස් ස්වභාවයන් නිසා වැරදි උපදේශات දුන්නොත් අපි අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා හරි පරිස්සමෙන් අපි මේ ගමනේදී උපදේශක් ගන්නත් සිද්ධ වෙනවා. නැත්තම් අපිට හම්බුනේ වැරදි උපදේශක් නම් අපිටම විඳවන්නත් වෙනවා. ඒ නිසා අපි තුමු දැන් මේ මාර්ගයේ දැන් මේ තැනත්තා බොහොම ඌමනාවෙන් උත්සාහයෙන් කැපකිරීමකින් ඉවසීමෙන් යනවා. මේ යනකොට බුධාවඳුරෝ තවත් පැත්තකින් විස්තර කරනවා අර විදිහට සතර සතිපට්ඨානයේ හැසිරෙනකොට දැන් හිත ටික ටික ක්‍රමානුකූලව අරමුණෙන් බැහැර වෙන ස්වභාවයක් අරමුණ ෂය වෙලා යන ස්වභාවයක් අරමුණ ගෙවිලා යන ස්වභාවයක් හිතේ ඒ අරමුණ දැඩිව ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයක් සිද්ධ වෙනවා. හැබැයි බුදුහාඳුරු කියන යම් ඇත්ත වශයෙන්ම කොයි වෙලාවක හරි අරමුණක් ග්‍රහණය කරගෙන තියෙනවා නම් උපාදාන කරගෙන තියෙනවා නම් ඒ වෙලාවේදී අපි නිකන් හරියට නිකන් මායයට අහු වෙලා වගේ. දැන් අපි මේ ස්වභාවයන් එක්තරා අන්දමකින් බොහොම පරිස්සමේ තේරුම් ගන්නා ගමනක් තමයි මේ භාවනාව කියන්නේ. කියන්නේ අපි කෙලෙස් වලට අහු වෙලා ඉන්නකොට අපි තනිකරම ඉන්නේ මේ අරමුණු වල ග්‍රහණයට හසු වෙලා. හරියට නිකන් මායයට අහු වෙලා ජීවත් වෙනවා වගේ. අපි සතිමත් නැති හැම මොහොතකම ඉන්නේ මායයට අහු වෙලා. මොකද අපි අරමුණක පැටලලා ඉන්නේ. සතිමත් බවෙන් තමයි අපිට තේරුම් කරලා දෙන්නේ මේ අරමුණක් කියන්නේ අරමුණක් කියලා තේරුම් කරලා දෙන්නේ මේ සතියෙන්. අපි අතීත අරමුණක පැටලිලා කෙලෙස් වලට අහු වෙලා ඉන්නකොට අපි ඉන්නේ එයාගේ යටතේ. එයාට වහල් භාවයක අපි ඉන්නේ. ඒ වගේමයි අපේ අනාගත අරමුණු වල හිර වෙලා අනාගත අපේක්ෂාවන් වල ඉඳගෙන අපි ඒව ගැන සැලසුම් කර කර ඉන්නකොට අපිට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා අපි මේ වර්තමානය සම්පූර්ණයෙන් ගිලිලා යනවා. එතකොට ඉන්නේ ඔන්න මායයට අහු වෙලා. ඒතකොට හරිම අමාරුයි මේ මාර ග්‍රහණයෙන් හිත මුදව ගන්න. අපි තුමු කෙනෙක් පුලුවන් තරම් වුණ සතිමත් වෙවි උත්සාහත් වෙනවා මේ වර්තමානයේ හිත පවත්වන්න. වර්තමානයේ හිත පැවැත්වීම හරහායි යාට තේරෙන්නේ මේ ඇසට රූපයක් හමුුණහම ඒකේ මගේ හිත ඇලෙනවා. නැත්තම් මගේ හිත ගැටෙනවා. කනට සද්දයක් ඇහුණාම ඒ සද්දේ මගේ හිත ඇලෙනවා. එහෙම නැත්තම් ගැටෙනවා. නාසයට ගඳක් සුවඳක් ආවහම එක්ක මගේ හිත ඇලෙනවා එක්ක ගැටෙනවා. දිවට රසක් දැනුණාම එක්ක මගේ හිත ඇලෙනවා එක්ක ගැටෙනවා. කයට ස්පර්ශයක් දැනුණාම එක්ක මේ හිත ඇලෙනවා එක්ක ගැටෙනවා. මනසට අරමුණකුත් ආවහම එක්ක මේ හිත ඒක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔන්න මේ තමන්ට තේරෙන මේ එක්තරා අන්දමක මේ ඉන්ද්‍රයන් සබහායක් තියෙනවා ආයතන සබහායක් තියෙනවා ඒවට ලක් වෙන ඊට අනුරූපී බාහිර ආයතන සබහායකුත් තියෙනවා. ඇසට නම් රූප හම්බ වෙනවා, කනට නම් සද්ද හම්බ වෙනවා, නාසයට නම් ගඳ සුවඳ හම්බ වෙනවා, දිවට නම් රසයන් හම්බ වෙනවා, කයට නම් ස්පර්ශයන් හම්බ වෙනවා, මනසට නම් අඩමුණු හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ටිකක් සෑහෙන්න මේ මනස දියුණු කරමින් මේ බඳු සබහායක් මේ ලෝකේ තියෙනවා කියලා දැනගැනීමෙන් යන ගමන. ඒතකොට ඒකයි බුදුහාඳුරෝ මේවා පිළිබඳව ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් විස්තර කරන්නේ, ධාතුන් වශයෙන් විස්තර කරන්නේ. අපි නැත්තම් සම්පූර්ණයෙන්ම ඉන්නේ අත්දැකීම මත මුලා වෙලා. අත්දැකීම තුල මුලා වෙලයි නැත්තම් ඉන්නේ. ඒතකොට අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ තනිකරම මේ එක පැත්තකින් අත්දැකීම් තුල මුලාවීමක්. ඒ මුලාවෙන් තමයි දැන් මේ බුදුහාඳුරෝ අපිව බේරන්න හදන්නේ. ඒකයි අපි මේ විවිධ අන්දමින් අපේ සිත දියුණු කරමින්, සතිය දියුණු කරමින්, සමාධියක් වර්ධනය කරමින් අපේ මේ අත්දැකීම් අපි විමසීමට ලක් කරනවා. ඔහේ ජීවත් වෙන වෙනුවට මේ අත්දැකීම් අපි විමසීමට ලක් කරනවා. බුදුහාඳුර කියනවා එතකොට උපයෝ භික්ඛයෝ භික්ඛවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා මේ උපය කියලා සූත්‍රයක් හම් වෙනවා කන්ද සංයුත්තේදී. බුදුහාඳුර කියන යම් අවස්ථාවක අපි අරමුණකට ගැලිලා අරමුණකට ඇරිලා අරමුණක් තුල ජීවත් වෙනවා නම් ඒ හිත ඒ වෙලාවේදී විමුක්ත වෙලා නැහැ, නිදහස් වෙලා නැහැ. එයා අහු වෙලා ඉන්නේ. අනුපයෝ විමුක්තෝ යම් වෙලාවක මේ අරමුණෙන් ගිහිලා තියෙනවා නම් නිදහස් වෙලා තියෙනවා නම් අන්න ඒ වෙලාවේදී ඒ හිතට නිදහසක් තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ තවත් පැත්තකින් විස්තර කරනවා රූප උපයං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපපතිට්ඨං දැන් මේ ගැඹුරකින් විස්තර කරනවා බුදුහාඳුර මේ උපය කියන සූත්‍රයේදී මහන්නේ මේ හිත විඥාණය හැම තිස්සෙම එක්ක මේ රූපයක් ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඇසුරු කරගෙන තමයි ආ පිහිටලා ඉන්නේ. රූප ආරම්මණයක් ඇසුරු කරගෙන තමයි මේ විඥාණය බැහැගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් වේදනා උපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය වේදනා ආරම්මණං වේදනා පතිත්තං. එහෙමත් නැත්නම් වේදනාවක් අරමුණු කරගෙන මේ හිත පිහිට ගන්නවා. වේදනාවක් වේදනා ආරම්මණයක් ඇසුරු කරගෙන මේ හිත පිහිට ගන්නවා. එහෙමත් නැත්නම් මේ සංඥා අරමුණක් ඇසුරු කරගෙන සංඥාවක් ඇසුරු කරගෙන අසුරු කරගනිමින් මේ විඥානේ පතිත වෙලා තියෙනවා. පිහිටලා තියෙනවා. එහෙමත් නැත්නම් යම් කිසි සංස්කාර ස්වභාවයක් පිහිට කරගෙන ඒ මත ස්ථාපනය වෙලා ඒ මත පිහිටගෙන තමයි මේ විඥානේ පිහිටන්නේ. ජීවත් වෙන්නේ. එතකොට බුදුහාඳුර තවත් පැත්තකින් කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් විඥාණයට ඉන්න පුළුවන් මේ රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව මේ පිහිටපු ස්වභාවයක් මෙයාට ගන්න පුළුවන් කියලා කියනවා නම් ඒකම දෙයක් වෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුහාඳුර බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරන්නේ මේ විඥානයේ ස්වභාවය සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් තවත් ගැඹුරකින් විස්තර කරන්නේ බුදුහාඳුරෝ කියන මේ විඥාන ස්වභාවයක් තියෙනවා මෙයාට අනිවාර්යයෙන්ම එක්ක රූපයක් ඕනේ. එක්ක වේදනාවක් ඕනේ. එක්ක සංඥාවක් ඕනේ. එක්ක සංස්කාරයක් ඕනේ. මේ හතරේ තමයි මෙයා පිහිටලා ඉන්නේ. එයාට පිහිටන්න නම් මෙහෙම ස්වභාවයක් අවශ්‍යයි. හැබැයි දැන් අපි කතා කළා දැන් අපි වේදනානුපස්සනාවක යෙදෙනකොට රූප මේ කායනුපස්සනාවක යෙදෙනකොට අපිට මේ රූපය ගැන බුදුහාඳුරෝ කියනවා කායේසු කායනුපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති. මේ කාය ගැන තිබිච්ච ඒ රූප ආරම්මන එතන තියෙන්නේ කායේ සම්බන්ධ සම්පූර්ණයෙන්ම ඒව ගැන හිතේ එක්තරාන්දක විරංජන වීමක් සිද්ධ වෙනවා. ඒව ගැන තිබිච්ච දැඩි ග්‍රහණය ටිකක් අඩු වෙනවා. ඒවෙන් හිත මෑත් වෙනවා. ඒ වගේමයි වේදනාසු වේදනානුපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති. වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් ඉන්නකොටත් ඔන්න හිත ඒ අරමුණෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. හිත දිහා බලද්දි දෝදේම වෙනවා. අපිට තේරෙනවා දැන් අපි මේ භාවනාවක් කියලා දෙයක් කරනවා කරද්දී අපේ හිතේ ලොකු වෙනසක් ටික ටික වෙන්න පටන් ගන්නවා. මේක මේ දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ භාවනාව කරද්දී Tamanට තේරෙනවා දැන් ඉස්සර තරම් අරමුණු දැඩිව ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයක්. හිත නිකන් පැත්තකින් ඉන්නා වගේ ස්වභාවයක්. වේදනාවන් දැනෙන ටිකක් ඈතකින් වගේ. මේ ධාතු ලක්ෂණ දැනෙන ටිකක් ඈතින් වගේ. ඔන්න වගේ ස්වභාවයක් දැන් Tamanta අත්දකින්න හම් වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා රූප ධාතු යාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. යම් අවස්ථාවක මේ විදිහට මේ රූප ධාතුන් සම්බන්ධයෙන් අපිටම කෙනෙක්ගේ හිතේ තිබිච්ච රාගය, ඒ තිබිච්ච ඇල්ම, ඒක බැස ගන්නා ස්වභාවය, අල්ල ගන්නා ස්වභාවය ඔන්න යම් වෙලාවක ප්‍රහාණය වෙලා යනවා. ටික ටික අඩු වෙලා යනවා. ඒ විදිහටම වේදනා ධාතු යාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. මේ වේදනාවන් සම්බන්ධෙනුත් මේ විදිහටම ටික ටික අඩු වෙලා යනවා. මේ තිබිච්ච අල්ලන ගතිය, ඇලෙන ගතිය, සැප වේදනාවේ ඇලෙන ගතිය ඔන්න අඩු වෙලා යනවා. දුක් වේදනාවේ ගැටෙන ගතිය ටිකක් අඩු වෙලා යනවා. දැන් මොන ටිකක් මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. සංඥාවන් ගැනත් මෙහෙමයි, සංස්කාරයන් ගැනත් මෙහෙමයි. ඉතින් බුදුහාදයන් වහන්සේ විස්තර කරනවා. ඒතර මේ විදිහට මේ භාවනාවේ යෙදෙන්න යෙදෙන්න අර ඒ අරමුණු ගැන තිබිච්ච දැඩි ග්‍රහණය, උපාදාන කරන ස්වභාවය ටික ටික අඩු වෙවි යනවා. දැන් මේක මේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන්, භවනාවේ වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ඊතරා සම්දිස්ථානයකට යෝගාවචරයේ පැමිණෙනවා. මේ සම්දිස්ථානය එකතකින් අපිට හිතන්න පුළුවන් මාර්ග ඥාන ප්‍රතිවේදයක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතෙන්දී රාගස්ස පහනා වච්චිතා රම්මනං පතිත්තා විඥානස්ස න හෝති. ඔන්න ආව ඊතරා අන්දමක සම්දිස්ථානයකට. දැන් මේ ටික ටික මේ ක්‍රියාව සිද්ධ වෙලා ටික ටික අරමුණෙන් හිත අයින් වෙලා යම් අවස්ථාවක රාගේ ප්‍රහාණය වුණාට පස්සේ යම් අවස්ථාවක වචිජ්ජතා රම්මනං පතිට්ඨා විඥානස නොහොති. අර හිත පිහිටලා තිබිච්ච විඥානයේ පිහිටලා තිබිච්ච අර අරමුණ ගිලිහෙනවා. අරමුණෙන් හිත නිකන් නිදහස් වෙනවා. ඒ හිතට බැස ගන්න, විඥාණයට බැස ගන්න ස්වභාවයක් නැති වෙනවා. පතිට්ඨා විඥානස නොහොති කියන අමුතු පැත්තක් දැන් පෙන්ලා දෙන්නේ. අර බුදුහාමුදුර මුලින් කියනවා එක්ක රූපයක් ඕනේ මෙයාට පිහිටන්න, විඤ්ඤාණයට පිහිටන්න. එක්ක වේදනාවක් ඕනේ, එක්ක සංඥාවක් ඕනේ, එක්ක සංස්කාරයක් ඕනේ. හැබැයි ඔන්න කෙනෙක් භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන රාගේ ප්‍රහාණය වෙමි යනවා. මේ අරමුණුල බහින ගතිය, අරමුණුල පිහිටන ගතිය, අරමුණකට බැස ගන්නා ගතිය, දැඩිව ග්‍රහණය කරන ගතිය ටික ටික අඩු වෙලා යනවා. මොකද පුහුණුවක් කරහා ප්‍රතිපත්ති යෙදීම හරහා ප්‍රායෝගික වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීම හරහා මේක ඉබේ වෙන එකක් නෙමෙයි. නිකන් හිටියයි කියලා මේක වෙන්නේ නැහැ. මේ ක්‍රමානුකූලව මේ දේ යෙදීම හරහායි මේක වෙන්නේ. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ මේ ටික ටික මේකේ වුණා නම් ඔන්න එක්තරා අන්දමක සම්දිස්ථානයකදී මේ ඒ වෙලාවදී ඇසුරු කරලා තිබුණේ රූපාරමුණක් නම් අනේ රූපාරමුණ ගැන තිබිච්ච රාගය ප්‍රහාණය වෙලා අපි තුමු ඔන්න යා ධාතු මනසිකාරයක යෙදුනා. දැන් ඒ අවධානය යොමු වෙලා තියුනේ පටවි ධාතුවකට. ඒකෙත් තියෙන තද ගතියක් ගැනයි අවධානය තිබුණේ මුළු ලෝකෙම අමතකයි. දැන් මේ පටවි ධාතුවේ ඇති වෙන තියෙන ස්වභාවයත් දැක දැක හිටියේ. එහෙම ඉඳද්දිත් මේ අරමුණත් බොඳ විවි ඡය විවි යනවා. එහෙම යනකොට ඔන්න යා තව තව මේ ගැන විරාග ස්වභාවයක් ග්‍රහණය නොකරන ස්වභාවයක් හිතේ වර්ධනය වෙනවා. එහෙම වෙද්දි තමයි මෙන්න මේ කියන ඒ සූක්ෂම මට්ටමක් මතුවෙන්නේ. බුදුහාඳුර කියන්නේ ඒකයි. රූප ධාතුය චේ බික්කවේ බික්කුණෝ රාගෝ පහිනෝ හොති. අන්න අර පටවි ධාතුව ගැන තිබිච්ච ඒ දැන් මේ පටවි ධාතුවකට නෙමෙයි ඇත්තටම ඇල්මක් තියෙන්නේ. ලොකු ඒකෙන් හදාගත්ත විවිධාකාර සංකල්පවලට. නමුත් ඒකෙන් දැන් හිත හොඳට සංකල්ප වලින් ඈත් වෙලා විතර්ක වලින් ගිලිහිලා දැන් මේ ඊටාම සූක්ෂම සමාධිමත් මට්ටමක් කතා කරන්නේ. ඒ කතා කරද්දී දැන් මේ තිබි හිත තිබුණේ මෙන්න මේ මට්ටමක ඊටා සූක්ෂම මට්ටමක විපස්සනාවෙන් ආපු බොහොම තීව්‍ර මට්ටමක ඒ හිත මේ වෙලාවේදී ග්‍රහණය කළ තිබුණේ මේ පටවි ධාතුවක සූක්ෂම මට්ටමක් පමණයි. ඒ ගැන තිබිච්ච ඇල්ම දුර වෙලා ගිය මොහතක අන්න හිතට පිහිටන්න විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. ඒ අරමුණ බිඳෙනවා. ඒ අරමුණ ගිලිලා යනවා. තං අපපතිත්තං විඥාණං අවිරෝල්හං අනබිසංකච්ච විමුත්තං. අන්න තවත් පැත්තක් තවත් ගැඹුරක් විස්තර කරනවා. දැන් විඥාණයට පිහිටුවට විඥාණයකට පිහිටන්න පුළුවන් වුණොත් විතරයි එතන වර්ධනය වෙන්නේ. මුලින් යම් තැනක් අල්ල ගන්නවා එතන පිහිටනවා. පිහිටියට පස්සේ එතන ටික වර්ධනය කර ගන්නවා. දැන් වෙන්නේ මොකද්ද? දැන් පිහිටන්න තැනක් නැති වුණා එතන වර්ධනය වෙන්න විදිහකුත් නැහැ. අපපතිත්ත ස්වභාවයක් තියෙන්නේ වර්ධනය වෙන්න විදිහකුත් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ අරමුණක් හිතට ආවහම ඒක සංස්කරණය කරනවා. ඒකට එකතු කරනවා, වැඩි කරනවා, අඩු කරනවා, ඒකට කැලි කැලි එකතු කරලා ලොකු ඔන්න දෙයක් හදා ගන්නවා. දෙයක් කියලා මහා කතන්දරයක් හදා ගන්නවා. නමුත් දැන් ඊට වෙනස් දෙයක් වෙන්නේ. හිත ඒ සකස් කිරීම වලින් පවා නැති ස්වභාවයක්. අනබිසංකච්ච විමුක්ත. දැන් විඥාණයට පිහිටන්න තැනකුත් නැහැ එහෙම මොහොතේදී. ඒ නිසා යාට වර්ධනය වෙන දේකුත් විදිහකුත් නැහැ. ඒ නිසා අර සංස්කරණය කරන්න, අඩු වැඩි කරන්න දේකුත් නැහැ. එහෙමනම් දැන් මොකද වෙන්නේ? විඥානේ විමුක්ත ස්වභාවයකටපත් වෙනවා. කියන දැන් හිත එක්තරා අන්දමකින් නිදහස් වෙනවා. විඥානේ නිදහස් වෙනවා අරමුණකින්. විමුත්තත්තා ඨිතං. හිත මේ විදිහට නිදහස් වුණා නම් අන්න බුදුහාඳුර කියනවා ඒ හිත නතර වීමක් වගේ වෙනවා. ඨිතත්තා සන්තුසිතං. අන්න තවත් පැත්තක් කියනවා. දැන් එතකොට මෙතෙක් කාලයක් මේ හිත මේ ඇතුලේ නතර වෙලා ඉන්නේ නැතුව එළියට ගියේ ඇයි? දැන් අපි තුල මේ හිත ඉන්නේ නැත්තම් ඒ ඉන්නේ නැත්තේ එක්කෝ අපිට හිත කැමති නැහැ. එක්කෝ අපේ මේ ඇතුලේ ඉන්නවට වඩා එළියේ බොහොම රසවත් දේවල් තියෙනවා. නමුත් මේ භාවනාවක් කරහා එයාට තේරුම් කරලා දෙනවා මේ ඇත්ත ඇති සැටිය. තේරුම් කරන්න බුදුහාඳුරු කියනවා මේ කායගතාසති සූත්‍රය හැම විස්තර කරනවා. හැම කායानुපස්සනා කොටසකදීම ඒ කායानुපස්සනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිත එළියට දෝන ගතිය අඩුවෙලා ඇතුලේ ඉන්න පටන් ගන්නවා. අජත්ත මේව චිත්තං සම්තිට්ඨති sannisīdati ekodi hoti samādiyati කියලා බුදුහාඳුරු කියනවා. හැම කායानुපස්සනා සතිපට්ඨානයක් හරහාම ආනාපාන සතියෙන් වෙන්න පුළුවන්, ධාතු මනසිකාරයෙන් වෙන්න පුළුවන්, ඊළඟට තවත් පැත්තකින් නව ජීවිතක වෙන්න පුළුවන්, කායගත සතිය වෙන්න පුළුවන්, තවත් පැත්තකින් ඉරියාපත වෙන්න පුළුවන්. මේ කොයි කය ඇසුරු කරන කොයි භාවනාවෙනුත් බුධාඳුර කියනවා මේ දේ යෙදෙනවා නම් අර හිත පුළුවන් තරම් එළියට දොන ගතිය අඩුවෙලා ඇතුලේ ඉන්න පටන් ගන්නවා. ඒවැ වර්ධනය වීමක් තමයි දැන් මේ පෙන්වන්නේ. ක්‍රමානුකූල ආපු ගමනක උච්ච ස්ථානයක් තමයි මේ පෙන්වලා දෙන්නේ. යම් අවස්ථාවක අර විදිහට අපපwidetilde ස්වභාවයක් ආවනම් විඤ්ඤාණය පිහිට ගන්න තැනක් නැති වුණා නම් එයාට වර්ධනය වෙන විදිහකුත් නැහැ. එයාට සංස්කරණය කරන දෙයක්කුත් නැහැ. එහෙමනම් මොකද්ද වෙන්නේ? එයා නිතරම නතර වුණ ස්වභාවයක් සිද්ධ වෙනවා. නතර වුණාට පස්සේ බුදුහාඳුර කියනවා විමුත්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතං. දැන් තමන්ට පින්වත්නි අපි හිතමු සියල්ල ලැබිලා තියෙනවා නම් අපි පූර්ණ තෘප්තිමත් භාවයකට පත් වෙලා නම් අපිට එළියට යන්න උවමනාවක් නැහැ. හරියට නිකන් අපි හිතමු රටක් ස්වයංපෝෂිත වෙලා නම් ඒ රටට ආයි එළිය ගිහිල්ලා ආනයනය කරන්න දෙයක් නැහැ. ඔන්න ඒ වගේ තමයි අපේ හිත පූර්ණ තෘප්තිමත් භාවයක තියෙනවා නම් එයාට එළියට ගිහිල්ලා හොයන්න දේවල් නැත්තම් එළියට ගියොත් එයාට තේරෙනවා නම් එළියේ තියෙන දැවීමක් කියලා. එළිය ගියාම එයාට බොහොම කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එයාට තේරෙනවා නම් එයා gedara ඇතුලේ ඉන්න පටන් ගන්නවා. අපි තුමු අපි නිවසේ ඉන්න කැමති එළියේ ගියාම හරි කරදරයි. දැන් යෝගාවචරයෙකුට වුණත් මේ දේ යෝගාවචර භූමියේ පවා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් භාවනාවට නැඹුරු වෙලා කාලයක් කටයුතු කරනකොට එයාට කලින් හිටියේ යාළුවෝ ටික නැති වෙලා යනවා. එයායි කලින් හිටියේ යාළුවෝ ඔන්න එයාට කතා කරනවා මත්පැන් බොන්න යන්න නැත්නම් මොනාහරි සාදයකට යන්න නැත්නම් සංගීත සම්දර්ශනයක් බලන්න යන්න. ඉතින් විවිධාකාර දේවල් වලට එළියටම අදින ගතියක් තියෙනවා. හැබැයි කෙනෙක් භාවනා කරන්න භාවනා කරන්න අර ඒ නරක යාළුවෝ ටික අපායටම අදින යාළුවෝ ටික 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 හැරිලා යනවා. දැන් මේ මිනිස්සයා එළිය යනවා වෙනුවට ගෙදර ඉන්න පටන් ගන්නවා. මොකද එළියට ගියොත් හිතේ කෙලෙස් වැඩි වෙනවා. ඇතුලේ හිටියොත් කෙලෙස් අඩුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක්. මේක අපිට ප්‍රායෝගිකව අපේ ජීවිතවල මේ පින්වුතුන්ට කල්පනා කරලා බලන්න පුළුවන්. ඉස්සර මම කොයිතරම්නම් එළිය ගිහිලා විවිධාකාර දේවල් වල කටයුතු වල පැටලිලා මම විනාශ වුණාද? දැන් මම මේ භවනා මාර්ගයක් දියුණු කරන්න පටන් අරන් කොයිතරම්නම් පරිස්සම් වෙනවද? මේ වඩාගත් දේ ආරක්ෂා කරගන්න මම පරිස්සම් වෙනවද? ඊළඟට අපාය සහායක මිත්‍රයන්ගෙන් වෙන් වෙලා පුළුවන් තරම් මම මගේ දේ රැකගන්න උත්සාහත් වෙනවද කියලා මේ දේවල් අපිට හිතලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේ බඳු ආරක්ෂාවක් සහිතව තමයි යන්නේ. ඉතින් ඒ වගේම දෙයක් තමයි අපි මේ කතා කරන හිතටත් සිද්ධ වෙන්නේ. හිතටම තේරිලා දැන් එළිය අරමුණක් ග්‍රහණය කරන්න ගියොත් තියෙන දැවීමක්. ඒ අරමුණට හසුවීමක්. ඒ අරමුණේ වර්ණය හිතට පැමිණීමක්. උදාහරණයක් වශයෙන් රාග අරමුණක් ස්පර්ශ කරොත් රාගය හිතට එනවා. කලින් හිතේ රාගයක් තිබුණේ නැහැ. ඔන්න රාග අරමුණක් ඇසුරු කළා. අලුතෙන් රාගයක් ඔන්නේ හිතේ පටන් ගත්තා. ද්වේෂ අරමුණක් ඇසුරු කරොත් ද්වේෂය හිතට එනවා. මෝහ අරමුණක් ඇසුරු කරන්න ගියොත් මෝහයෙන් හිත පැටලෙනවා. මුලාවටපත් වෙනවා. ඉතින් මේ යෝගාවචරයට තේරෙනවා. එතකොට මේ අරමුණු ඇසුරු කරන්දී හැම තිස්සෙම මේ අරමුණ හරහා මේ හිත පෙළෙනවා. අරමුණ හරහා හිතේ වර්ණ ගැන්වීමක් සිද්ධ වෙනවා. අරමුණේ ග්‍රහණයට හසු වෙනවා. අරමුණේ වහල් භාවයට නතු වෙනවා. දැන් මේවා තේරුම් ගනිමින් දැන් ඔන්න මේ යෝගාවචරය භාවනාව දියුණු කරනවා. මේ නොගී කලින් නොගිය ගමන දැන් ටික ටික යනවා. එහෙම යද්දි තමයි අන්න තේරෙන්නේ දැන් ඇතුලේ ඉන්න පටන් ගත්තාම අර විදිහට පිහිටපු ස්වභාවයකට නැතුව විඥානයක පිහිටපු බැසගත් ස්වභාවයකට නැතුව නතර වුණා වගේ වුණාම අන්න මේ தත්ත්වය බුදුහාමුදුරුව විස්තර කරනවා තිතත්තා සන්තුසිතං. දැන් ඇතුළතම තෘප්තිමත් වෙලා සන්තුසිතත්තා න පරිතස්සති. ඇතුළතම තෘප්තිමත් වෙලා නම් එයාට ආයි දැවීමක් තැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැවීමක් තැවීමක් සිද්ධ වෙන්නේ එළියේ ගියත් පමණයි. ඇතුළේ ඉඳද්දි කිසි කරදරයක් නැහැ. අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායති. යම් කිසි දැවීමක් මේ හිතේ කලින් තිබුණා නම් දැන් අන්න ඒ තැවීම් දැවීම් සියල්ල නිවිලා යනවා. දැන් එක්තරා අන්දමකින් බුදුහාඳුරුව මේ උපය සූත්‍රයේදී ඒ නිවන් මාර්ගය ටිකක් ගැඹුරකින් විස්තර කරලා තියෙනවා. භවනාවකින් අපි කතා කළා මොකක්ද අපේ හිතට වෙන්නේ? ඒකම අපිට මෙතන මේ බුද්ධ දේශනාවත් එක්ක ගලපන්න පුළුවන්. එතකොට පින්වත්නි අපි මේ කලින් නොගිය පාරේ තව තව දිකට යන්නේ කොහොමද? ඒක ලස්සනට විස්තර කරලා තිනවා බද්දේකරත්ත කියන සූත්‍රයේදී. බුදුන් වහන්සේ හරීම කෙටි කාරණාවකින් මතු කරලා දෙනවා. අතීතං නාන්වාගමෙය නප්පටි කංකේ අනාගතං යද තීතම් පහිනං තං අපත්තං ච අනාගතං. ඔන්න අපේ කාටත් සිද්ධ වෙන දේ මෙතෙන්දී පෙන්වන්නේ එක්කෝ අපේ හිත අතීතය ඇසුරු කරගෙන යනවා, එක්කෝ අපේ හිත අනාගත සිහිනවල ජීවත් වෙනවා. බුදුහාඳුරෝ කියනවා අතීතං නාන්වාගමෙය. එහින්ද මේ අතීතයේ ලුහු බැඳගෙන යන්න එපා. නප්පටි කංකේ අනාගතං. මේ අනාගතය ගැන ලොකු අපේක්ෂා තියාගෙන බලාපොරොත්තු තියාගෙන සිහින මවාගෙන එහෙම යන්නත් එපා. යද තීතම් පහිනං තං අපත්තං ච අනාගතං. මොකද අතීතය අවසానයි, අතීතය ඉවරයි. අපත්තං ච අනාගතං. තාම මේ අනාගතේ ආවේ නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඔන්න අපිට දිනවා කමඨහන. උන්වහන්සේ මොකද්ද කියන්නේ? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන වශයෙන් පැමිණෙන අරමුණ එතන එතන විපස්සනා කරන්න. දැන් මේ අර අපි මෙතෙක් විස්තර කරපු දේම හකුලෝල බුදුහාඳුරු පෙන්නනවා. ඊළඟට මොකද්ද මේකේ ප්‍රතිඵලය? එතන පොඩි ගැඹුරක් තියෙනවා. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ. දැන් මේ විපස්සනාවේ යම් ප්‍රමාණයක් වර්ධනය වෙලා අර අපේ කලින් සූත්‍රයේදී උපේ සූත්‍රයේ විස්තර කළා වගේ දැන් මේ තත්ත්වයක් ඇති වෙනවා. කෙනෙකුට හිත නොපිහිටන ස්වභාවයක්, හිත අරමුණක බහින් නැති ස්වභාවයක්, අරමුණක ඇලෙන්නේ නැති ස්වභාවයක්, අරමුණේ ග්‍රහණයට හසු නොකර සතිය පවත්වන්න පුළුවන් අරමුණකිනුත් තොරව. මේක මේ තා සෑහෙන කාලයක් තිස්සේ භාවනාවේ යෙදී මේ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන මට්ටමක්, විපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන මට්ටමක්. අපි තුමු කෙනෙක් මේ தත්ත්වය දැන් ස්පර්ශ කළා. එයාට දැන් පුළුවන් විනාඩියක් මේ தත්ත්වය තියන් ඉන්න හිත. හිත අරමුණු ඇසුරු කරන්නේ නැහැ. ඒ විනාඩිය තුල හිතේ තියෙන නිදහසක්, අරමුණු වලින් හිස් බවක්, කෙලෙස් වලින් නැති බවක්. දැන් මේ தත්ත්වය විනාඩියක් තියෙනවා. හැබැයි මුකුත් තේරෙන්නේ නැහැ. මේකේ වටිනකමක් තේරෙන්නේ නැහැ. මේකේ තියෙන හනි ඒකාකාරී බවක්. ඉතින් අපිට ආයෙත් උත්සාහ කරන මේ බුද්ධ වචනේ පිළි අරගෙන මෙන්න මෙහෙම තත්ත්වයකුත් තියෙනවලු කියලා හිතලා ඉතින් පොඩ්ඩක් ආයෙ උත්සාහ කරනවා. ඊළඟ පාරන විනාඩි දෙකක් ඉන්නවා. ඉතින් ආයෙත් උත්සාහ කරනවා විනාඩි 3ක් ඉන්නවා. ඊළඟ පාර විනාඩි 5ක් ඉන්නවා. ඊළඟ පාර විනාඩි 10ක් ඉන්නවා. ඊළඟ පාර විනාඩි 30ක් ඉන්නවා. මෙහෙම කෙනෙක් වර්ධනය කරන්න මේ කටයුත්ත හරහාම එයාගේ හිතේ ප්‍රඥාවක් වර්ධනය වෙනවා. මොකද අපේ හිත හරිම කැමති විචිත්‍රත්වයට, අපේ හිත හරිම කැමති සංකීර්ණත්වයට, අපේ හිත සරල බවට ඒ තරම් කැමති නැහැ. නමුත් මේ தත්වය තුල තියෙන ඊටාම සරල බව, අතිශය සරල බවක්. මෙතෙන්දී අරමුණක් ලබා ගන්නවත් තියා, අරමුණක් සංස්කරණය කිරීමක් තියා අරමුණක් ඇත්තේවත් නැහැ. එතකොට මේ தත්වය කෙනෙක් වර්ධනය කරන්න තමයි එයාට තේරෙන්නේ. මේ එළියට ගියොත් අරමුණ වල අහුනොත් ආයෙත් ඔන්න හිත වර්ණ ගැන්වෙනවා. අර කලින් කියපු දෙයමයි. ආයෙත් මේ අරමුණේ ග්‍රහණයට හසු වෙනවා. ආයෙත් අරමුණේ වහලෙක් බවට පත් වෙනවා. හැබැයි අරමුණු වලින් තොරව හිටියොත් නිදහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනාරම්මනා. මහණෙනි මේ උපදින තාක් පාපක අකුසල ධර්මයන් තියෙනවා නම් ඒ පාපක අකුසල ධර්මයන් හටගන්නේ මේ අරමුණු සහිතවයි. අරමුණු රහිතව නෙමෙයි. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනිමිත්තා. මහණෙනි මේ නිමිති ගැනීම හරහායි මේ පහළ වෙන තා කෙලෙස් පහළ වෙන්නේ. නිමිති රහිතව නෙමෙයි. දැන් මේ එන මට්ටම අරමුණු ඇත්තෙත් නැහැ, නිමිති ඇත්තෙත් නැහැ. එතකොට දැන් මේ තනත්තා එක පැත්තකින් සුතමේ ඥානයක් වශයෙන් මේ තනත්තා තුළ මේ යෝගාවචරය තුළ ප්‍රඥාව වර්ධනය කරගන්න අවශ්‍යයි. මේකේ තියෙන වටිනකම තේරුම් ගන්න. මොකද මේකේ වටිනකම අපිට එකපාරට තේරෙන්නේ නැහැ. එකපාරට මේ தත්ත්වය අපිට අත්දැකීමකින් ගන්න බෑ. මේක ස්පර්ශ වුණත් මේකේ වටිනකමක් නැහැ. නමුත් කාලයක් තිස්සේ මේක වර්ධනය වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ தත්ත්වය අපි ක්‍රියාත්මක කරනවා නම් අන්න එතනට තේනවා මේ අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක් තුළ දැන් හිත පවත්වන්න පුළුවන්. සතිමත් වෙන්න පුළුවන්. අන්න මේ සතිමත් භාවය, අරමුණකින් තොර සතිමත් භාවය තුළ දැන් මෙයා වර්ධනය විය යුතුයි. එක පාරටම මේ தත්ත්වයට ආ පමණින් සියලු කෙලෙස් දුරු වීමක් වෙලා නැහැ. එහෙමනම් මේ තුල තව වර්ධනය විය යුතුයි. ඒකයි අර කියන්නේ අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ. මේ தත්ත්වය යා තේරුම් අරගන්නවා. අසංහීරං කියන්නේ මේ නොසෙල් වෙන தත්ත්වයක් තියෙනවා. මේ නොසෙල් වෙන தත්ත්වය අසංකුප්පං මේ කුපිත නොවන தත්ත්වය යා තේරුම් ගන්නවා. මෙන්න මේ හිතේ තියෙන මේ නොසෙල් වෙන නිකන් නතර වුණා වගේ කුපිත නොවන චංචල නොවන මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන තං විද්වා මනුබ්‍රෝහේ අන්න එතන ටික වර්ධනය කරගන්නවා. ඒ මත එයා පෝෂණය වෙනවා. පෝෂණය වෙන්නේ කොහමද? එතන ටික වෙලාවක් ඉඳද්දි ඔන්න ආයි අරමුණක් එනවා. වර්තමාන වශයෙන් පච්චුප්පන්නංචයෝ ධම්මං තත තත විපස්සති. අන්න ඒක වර්තමාන වශයෙන් එතන එතන විපස්සනා කරනවා. ආයිත් අර தත්වයේ වර්ධනේ ඉන්නවා. ආයිත් ඔන්න මාක්කාරී අරමුණක් පරණ පුරුද්දට ග්‍රහණය කරනවා, උපාදාන කරනවා. වර්තමාන වශයෙන් අන්න ඒක විපස්සනා කරනවා. එතන එතන විපස්සනා කරනවා. ආයිත් මේ தත්වයේ වර්ධනය කරනවා. ආයිත් හිත පරණ පුරුද්දට මාක්කාරී අරමුණක් අල්ලනවා. ඇල්ලුවාම ආයෙත් ඒ හිත නිදහස් කරගන්නවා. තත්ත්ව විපස්සතිය එතන විපස්සනා කරනවා. කළා ආයෙත් මේ தත්ත්වය වර්ධනය කරනවා. ඒකයි මේ බුදුහාඳුරුව මතක් කරන්නේ මේ බද්දේකරත්ත සූත්‍රයේදීත් මෙන්න මේ විදිහේ මාර්ගයක් තමයි ගැඹුරට යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහේ මාර්ගයක කෙනෙක් යනවා නම් ඊළඟට කියනවා මේ මඟ ඉක්මනට යන්න මොකද කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙනවද දන්නේ නැහැ. මොකද මායයත් එක්ක කිසිම නැහැ අපි ඇති කරගත්ත මේ කිසිම මේ එකඟතාවයක්. අපි සාමගියුසුමක් ගහගෙන නැහැ මේ මායයත් එක්ක. කොයි වෙලාවෙ ඇවිල්ලා මාය අපිට යන්න කතා කරයි දන්නේ නැහැ. එහෙනම් අදම මේ වැඩේ කරන්න කියලා මේ බද්දේක රත් සූත්‍රයේදී බුදුහාඳුරෝ කියනවා. එමනම් පින්වත් මේක තමයි බුදුහාඳුරෝ පෙන්න මේ නොගිය ගමන. මේ නොගිය ගමන තමයි දැන් යන්න කියලා බුදුහාඳුරෝ කියන්නේ. ඒ නොගිය ගමන යන කෙනාට තමයි අන්න ගන්තා කියලා කියන්නේ. ඊළඟට බුදුහාඳුරෝ කියනවා මේ නාග සූත්‍රයේදී යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් යම්සි යෝගාවචරයෙක් මෙන්න මේ ගුණධර්ම හතරෙන් යුක්ත නම් මොනවාද ගුණධර්ම හතර? සෝතා කියන ගුණය. එයා මේ ධහමකට සවන් දෙනවා බොහොම කන් යොමාගෙන අර්ථ තේරුම් ගනිමින් ධහමකට සවන් දෙනවා. අන්න ඒ ගුණේ. ඊළඟට හන්තා හිතේ කෙලස් තියාගන්නේ නැහැ. හිතේ කෙලස් ඉක්මනටම අයින් කළා දානවා. කන්තා ඉවසීමේ ගුණය තියෙනවා. ඊළඟට ගන්තා කියන ගුණය තියෙනවා. මේ සංස්කාරයන් සමනය කරන උපදීන් එහෙම නැත්නම් මේ මමය කියලා ගත දේවල් අතහැරලා දාන තණ්හාව ශේ කරන විරාගය වර්ධනය කරන නිරෝධය සාක්ෂාත් කරන මේ නිවන් මාර්ගය අන්න නොගිය ගමන මේ දීර්ඝ සංසාරයේ කලින් තමන් නොගිය ගමන යන කෙනෙක්. ඒතර මෙන්න මේ ගුණධර්ම හතර යම්සි කෙනෙක් තුල තියෙනවන් නම් අන්න බුදුහාඳුරෝ එතනත්තර ප්‍රකාශමේ ප්‍රශංසා කරනවා මෙන්න මේ විදිහට. ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු. මහන්නේ මෙන්න මේ සතර දහමකින් යම්සි කෙනෙක් සමන්නාගත නම් යුක්ත නම් අන්නේ භික්ෂුව අන්නේ යෝගාවචරයා ආහුනෙයෝ හෝති පාහුනෙයෝ හෝති දක්කිනෙයෝ හෝති අංජලි කරණීයෝ හෝති අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මහන්නේ මෙන්න මේ ගුණධර්ම හතර යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් තුළ තියෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේ ආහුනෙයයි පිදී යුතුයි පුදන්න සුදුසුයි පාහුනෙයයි මේ විශේෂයෙන් සකස් කරපු දේවල් ගෙනලා පූජා කරන්න වටිනවා. දක්ෂිනෙයයි දක්ෂිනාවට සුදුසුයි. අංජලි කරණීයයි අත් දෙක එකතු කරලා වඳින්න වටිනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකයේ අනුත්තර වූ පින් කෙතයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා මේ අවසන් කරනවා. ඒ නිසා පින්වත් මේ කරුණ අපි තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේදී අපිත් උත්සාහවත් වෙමු මේ කාරණා තේරුම් අරගෙන මේ ගුණයන් අපි තුලත් වර්ධනය කරගන්න. එතකොට අපිටත් පුළුවන් ණය නැතුව මේ බුද්ධ ශාසනය තුල හැසිරෙන්න. ඒ කරුණ සඳහා මේ නොගිය ගමන යෑම සඳහා අද දින ධර්ම දේශනාව පසීදුනාටම උදව් වේවා. මේ ගුණයන් හතර අපි තුල වර්ධනය කරගෙන මේ උතුම් වූ නිවන්සුව මේ භවය තුලදීම සාක්ෂාත් කර ගැනීම පිණිස අප සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනා මාලාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.